අද සඳුදා මේ සතිය වෙනකොට පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික සහ සමාජීය තොරතුරු කැටිකොට අපි ඔබ වෙත සමීප කරන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම එහෙමනම් දැන් අපි ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට දැන් සූදානම් වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ඔබට සුබෝදාසන කායිබෝන්.
සුබෝදාසන කායිබෝන් දිලුක්ෂේ.
මුලින්ම මම අවධානය යොමු කරන්නට කැමති මේ වෙනකොට උණුසුම් තත්වයක් ලෙසින් වාර්තා වෙමින් පවතින ගාල්ල ගින්තොට ප්‍රදේශයේ විශේෂයෙන්ම දින කිහිපයකට කලින් එක්තරා සුළු සිද්ධියක් මූලික කරගෙන මුස්ලිම් සිංහල ජන ප්‍රජාව අතර ඇති වුණු සිද්ධියක් මූලික කරගෙන ඇති වුණු අසහනකාරී වාතාවරණය පිළිබඳව මෙහිදී මාධ්‍ය වාර්තා කරන දුටුව යම් කිසි වූ සිදුවීමක් මූලික කරගෙන මේ මුස්ලිම් සිංහල ජන ප්‍රජාව අතර මේ අර්බුදකාරී තත්වය නිර්මාණය වුණේ කියලා මම මෙහිදී දැනගන්න කැමති මනෝජ්, මුලින්ම මොකක්ද මේ සිදුවීම කියලා ඒ තත්වය පිළිබඳව පැහැදිලි කරගන්න මුලින්ම.
සිදුවීම ඇත්තටම රියානතුරක්. ඒ අනතුර සිද්ධ වුණායින් පස්සේ ඒ පාර්ශව කතා බහ කරලා මේ තත්වය යම් ආකාරයකට සමතයකට පත් කර ගැනීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඊට පස්සේ තමයි ආයමත් යතුරු පැදියකින් ගමන් කරපු දෙදෙනෙකුට පහර දීමක් සිද්ධ වෙන්නේ. මේ මුලින් සිද්ධ වෙච්ච රියානතුර සම්බන්ධයෙන් ප්‍රශ්නය සමතයකට පත් කරගත්තට පස්සේ ආයමත් යතුරු පැදියකින් ගිය දෙන්නෙකුට පහර දීමක් සිදු වෙලා තියෙනවා. ඒ පහර දීමෙන් එක්කෙනෙක් තුවාල ලැබලා රෝහල්ගත කරලා තියෙනවා. ඊට පස්සේ ආයමත් ඒ කණ්ඩායම ප්‍රහාර එල්ල කරපු කණ්ඩායමෙන් පරිගැනීමක් සිද්ධ කරන්න ප්‍රතිප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා නිවසකට. ඒ නිවසට යම් හානියක් සිද්ධ වෙලා තියෙනවා. ජනෙල් බිඳිලා යම් ප්‍රහාරයක් එල්ල වෙච්ච ආකාරයක් පේන්න තියෙනවා. එහිදීත් තව පුද්ගලයෙකු තුවාල ලැබලා තියෙනවා. මේක තමයි දලුලා වැඩෙන ප්‍රශ්නයක් බවට පත් වුණේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ මේක දේශපාලන ගැටුමක්ද කියලා පැහැදිලිව කියන්නත් බෑ, නැත්නම් මේක ජාතිවාදී ප්‍රශ්නයක් බවට ඇදගෙන යන කෙනෙක් උත්සාහ කරනවද කියලා කියන්නත් බෑ. කොහොම වුණත් මේ ප්‍රහාරයට හේතුව මේ සිද්ධ වෙච්ච අනතුර තමයි කියන එක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් සඳහන් කළා. දිලුක්ෂේ,
මනෝජ්, මේ ඊයේ වෙනකම්ම මේ පොලිස් ඇඳුරු නීතිය මේ ප්‍රදේශයේ පනවලා තිබුණා. දැන් මේ වෙනකොට එහි තත්ත්වය කොහොමද?
ඔව්, ඊයේ ඉරිදා දවසේ උදේ 6ට පොලිස් ඇඳුරු නීතිය ඉවත් කරා. සෙනසුරාදා දිනෙත් යම් ආකාරයෙන් මේ තත්ත්වය සමනය වීමක් දකින්න ලැබුණා. නමුත් සෙනසුරාදා රාත්‍රියේ තායිත් මේ ගැටලු ඇවිලීමට ලක් වුණා. ඒ නිසා තමයි ඉරිදා උදේ වෙනකම් ඇඳුරු නීතිය ක්‍රියාත්මක කරන්න තීරණය කරේ. කොහොම වුණත් මේ වෙනකොට ඇඳුරු නීතිය ඉවත් කරලා ආරක්ෂාව තර කරලා තියෙන්නේ. ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය, යුද හමුදාව වගේම නාවික හමුදාව තවදුරටත් ඒ ප්‍රදේශයේ රඳවලා ඉන්නවා. කොමනක් පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ ප්‍රදේශයෙන් මේ වෙනකොට ඉවත් කරගෙන තියෙනවා. දිලුක්ෂේ,
මනෝජ්, එතකොට වාර්තා වෙනවද මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් අතරංගුවට ගැනීම පිළිබඳව?
ඔව්, අතරංගුවට ගැනීමක් සිද්ධ වෙනවා. පුද්ගලයන් 19 දෙනෙක් මේ වෙනකොට අතරංගුවට අරගෙන 30 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඔවුන් ගාල්ල වැඩබල මහේස්ත්‍රාත්වරයාට හමුවට ඉදිරිපත් කරා. ඒ අනුව අපිට දැනගන්න ලැබුණේ 2007:56 කියන සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරලා මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමයි මාධ්‍ය දැනුවත් කරමින් සඳහන් කළේ. අපි දැක්කා දේශපාලන කියන උත්තමීට මැදිහත් වෙනවා. විශේෂයෙන් ඒ ප්‍රදේශයේ නියෝජනය කරන චන්දිම වීරක්කොඩි ඇමතිවරයා, විජේපාල හෙට්ටි ආරච්චි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා, ඒ වගේම ෆයිසල් මුස්තාෆා ඇමතිවරයා, රිෂාඩ් බදියුදුන් ඇමතිවරයා මේ අයත් ඒ ප්‍රදේශයට ගිහිල්ලා තියෙනවා. චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා මේ අනිත් අමාත්‍යවරුන් සමග ගිය රථයත් පහර දීමට ලක් වෙලා තියෙනවා. කොමනක් පොලිස් ප්‍රතිවරයක් කියලා තිබුණේ ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන පිරිස් වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මේ ප්‍රදේශයත් නියෝජනය කරන විශේෂයෙන් වජිර අභිවර්ධන ඇමතිවරයා, ඔහු ස්වදේශ කටයුතු ඇමතිවරයා විදියට තමයි මේ කටයුත්තට මැදිහත් වෙලා තිබුණේ. ඔහු කියපු විදියට දේපල හානි සිද්ධ වෙච්ච දේවල් වල තක්සේරු කිරීමුත් මේ වන විට ආරම්භ කරලා තියෙනවා. මේ ලබාගත් දර්ශන සහ සාක්ෂි මත වැඩිව මේ පිරිසට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. අපි දැක්කේ සභානායකවරයාත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් සිද්ධ කළා. අනිවාර්යෙන් තරාතිරම බලන්නේ නැතුව මේ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න රජයේ විදිහට අනිවාර්යෙන් කටයුතු කරනවා කියලා.
ඔව් මනෝජ්, අපිට මේ ශ්‍රී ලංකාවෙන් හඬපට ලැබෙන ආකාරයට අපි උත්සාහ ගන්නවා බොහෝ හඬපට එකතු කරන්න. නමුත් හඬපට ලැබෙන ආකාරයට ඒවා විවිධ පාර්ශ්ව නියෝජනය කරන ආකාරයට හැකිතාක් දුරට මේ විශේෂාංගයට යොදා ගන්නට මම උත්සාහ කරනවා. දැන් ඊයේ වෙනකොට අපිට ආරංචි වෙනවා මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ගිහිල්ලා තිබුණා මේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක කියලා. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අගමැතිවරයා මේ ආකාරයෙන් යම් අදහස් පළ කිරීමක් සිදු කළා තිබුණා.
මේ ප්‍රදේශයේ පොලිසියයි SDF එකයි ත්‍රිවිධ හමුදාවයි ඊළඟ සතිය දෙක තුනදී යොදවන්නේ. දෙවනෝ කවුද මේක කරේ කියලා හොයාගෙන ඒ ගැන අපි ක්‍රියා කරනවා. මොකද සාමයේ තියෙනවා. එතන ඉන්නවා අන්තවාදී. දෙමළ මිනිස්සු අතර අන්තවාදීන් ඉන්නවා, සිංහල බෞද්ධ අතර අන්තවාදීන් ඉන්නවා, මුස්ලිම් අය අතර ස්වල්ප දෙනෙක්. ඒ ස්වල්ප දෙනාට පුළුවන් විශාල හානියක් කරන්න. අපි අන්තවාදීන් කොන් කරන්න අපිට ඕනේ මේ රටෙන් එකතු වෙලා විශාල ගමනක යන්න. හොඳ වාසියක් එනවා දකුණට. මේ බලන්නේ මේ යන ගමන කඩන්න.
දැන් මේ පිරිස අතර හිටිය නීතිය සහ සමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාත්.
ප්‍රදේශයේ සිංහල ජනතාවක් බියකින් ඉන්නේ, මුස්ලිම් ජනතාවක් විශාල බියකින් ඉන්නේ. අපිට වගකීමක් තියෙනවා අපේ රටේ පුරවැසියෝ ඒ බියකින් තොරව ජීවත් වෙන්න වටපිටාව හදලා දෙන්න. රියානතුර කෙලවර උනේ සාමකාමීව එකට ජීවත් වෙච්ච ගමක් බේද වෙලා. ඉතින් මේක නැවත අපි යථා තත්ත්වයට ගන්න එක තමයි අපි ප්‍රමුඛම වගකීම වෙන්නේ. මම ඉල්ලන්නේ මේ වෙලාවේ සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා කිසිම සැකයක් තියාගන්න එපා. අපේ ප්‍රමුඛම අවශ්‍යතාවේ අපේ රටේ ජනතාව ආරක්ෂා කරන එක.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් විවිධ මතවාද නැගිලා තිබුණා. හැමදාමත්ම පාර්ලිමේන්තුවේදී බොහොම සැරෙන් හඬ නගන ආන්දෝලනාත්මක ප්‍රකාශනිකුත් කරන ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා කියනවා මෙහි වෙනත් පැත්තක් තියෙනටත් පුළුවන් කියලා.
ඉතාම සාමාන්‍ය සිද්ධියක් පාදක කරගෙන සිංහල මුස්ලිම් ජනතාව අතර විශාල ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. මේ ගැටුම් ස්වභාවිකවම ඇති වෙන සිද්ධින්ද සැලසුම් සහගතව දැනට සාකච්ඡා වෙමින් තිබෙන මාතෘකා යටපත් කරන්න පත්‍රවල මුල් පිටුවේ දැන් යන ශීර්ෂ පාඨය වෙනුවට වෙන ශීර්ෂ පාඨයක් ගන්න. දැන් මේ දවස්වල නම් යන්නේ ශීර්ෂ පාඨ ෆුට් නෝට් කල්ලිය ගැන. ඒ මාතෘකා යට කරලා වෙන මාතෘකා ගේන්න ඕන නම් ආන් එකට මේ ඇති කරන ජාතිවාදී ක්‍රියාදාමයේ ඉවහල් වෙන්න. කිසිම කෙනෙකුට බෑ තවත් කෙනෙකුගේ දේපල විනාශ කරන්න ගිනි තියන්න. එහෙම බලයක් මිනිස්සු අතට ගන්නේ නැහැ. ඒක පිටිපස්සේ කිසියම් බලවත් හස්තයක් නැත්තම්.
ඔව්, මීට කලිනුත් මේ බෙන්තර ප්‍රදේශයේ සිදුවුණු මෙවැනි වූ සිදුවීමක් ඔබට මතක ඇති. ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ප්‍රමුඛව බොදු බලසේනා සංවිධානයට විශාල දෝෂාරෝපණයක් ඒ සම්බන්ධ වෙල වුණා. ඒ විතරක් නෙමේ, ඒ තත්ත්වයේ දිගින් දිගටම වර්ධනය වෙලා රාජපක්ෂ ආණ්ඩුවටත් මේ සංහිඳියාව සම්බන්ධව විශාල ඍණ ලකුණක් එකතු කරන්නට සමත් වුණු සිදුවීමක් බවට පත් වුණා. දැන් ওই සිදුවීම ආපහුසරයක් මතක් කළා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා එක්තරා අවස්ථාවකදී.
මේ ජාතිවාද කෝලහල ප්ලෑන් කරලා ඇති වෙන දේවල් නෙමෙයි. ආණ්ඩුව කියන විදිහට දේශපාලන ප්‍රයෝජන ගන්න හදන විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අවාසනාවන්ත විදිහට අපේ රජය පරාජය කරන්න මේ බේරුවල කාරණේ උපයෝග කරගත්ත ඔය යහපාලන ආණ්ඩුව. අද මෙවුවා බූමරංගයක් වගේ ආපහු ඇවිල්ලා තියෙනවා. අද ගින්තොට සිද්ධියත් එක්ක අපේ ආණ්ඩුවට ඒ කාලේ චෝදනා කරා වගේ අපිටත් මේ ආණ්ඩුවට චෝදනා කරන්න පුළුවන්. අපිට සිංහල මුස්ලිම් ભેද ඇති කරන දෙමළ ගැටුම් ඇති කරගෙන මේ රටේ රාජ්‍ය පාලනයක් ලබා ගන්න වහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එතුමාගේ
ඔව්, වත්මන් රජයේ අමාත්‍ය මනෝ ගණේෂන් මහතාත් අදහස් ප්‍රකාශ කිරීමක් කරලා තිබුණා. ශ්‍රී ලංකා එක්සත් ජාතික පක්ෂ මේ හවුල් ආණ්ඩුව කිසිසේත්ම මෙවැනි දේ අනුමත කරන්නේ නැහැ. අපිත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.
සිංහල නම දාලා ගාගත්ත කවුරුත් සිංහලව නෙවෙයි, මුස්ලිම් නම දාලා ගාගත්ත කවුරුත් මුස්ලිම් නෙවෙයි. ජාතිවාදයන්ට, අන්තවාදයන්ට, රාජද්‍රස්වාදයන්ට රට බාර දීලා මෛත්‍රීවාද සිරිසේන රණවිද ක්‍රමසිංහ ආණ්ඩුව පැනලා ඉගෙන හිටුවා නම් වැරද්ද ගන්නවා. සෙල්ලම් කරන්න එපා අපිත් එක්ක.
මහබැංකු බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව ඒ සාක්ෂි විමසීම් කටයුතු සිදු කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙළිදරව් වන කරුණුවලින් සතියෙන් සතිය මේ බැඳුම් කර සිදුවීම හා සම්බන්ධ වන තොරතුරු උණුසුම් වන තත්වයක් අපිට දකින්නට ලැබෙනවා. පසුගිය සතිය පුරාම සිදුවුණු මේ කතා බහේදී විශේෂිත අවධානයකට ලක් වුණා. බැඳුම් කර සාක්ෂි කොමිසම හමුවේ හෙළිදරව් වෙලා තියෙනවා කියලා චූදිතයක බවට පත් වෙලා තියෙන අර්ජුන් ඇලෝෂියස් සමග රජයේ මැති ඇමතිවරුන් 41 දෙනෙක් දුරකථන සංවාදයක නියැලීලා තියෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධ වන කතාව වඩාත් උණුසුම් වෙමින් පාර්ලිමේන්තුවේදී පවා උද්වේගකර වචන හුමාරු වලට ලක්වීම පවා අපි දැක්ක. මේ සම්බන්ධ වන සිදුවීම් පිළිබඳව මම ඊළඟට කතා බහ කරන්න කැමති මනෝජ්. කවුද මේ මැති අමතිවරු? එතකොට මේගොල්ලන්ගේ මේ සාක්ෂි හෙළිදරව් වීම කොහොමද සිදුවලා තියෙන්නේ? රජය මොකද්ද මේ සම්බන්ධයෙන් මේ වෙනකොට කියමින් සිටින්නේ?
ඔව්, මුලින් අමාත්‍යවරුන් 5 දිනක් පිළිබඳවනේ කියුනේ, විශේෂයෙන් කෝප් කමිටු සමාජිකෙන් 5 දිනක් පිළිබඳව. ඒක පෙරේද දිනේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වද්දී 41 දිනක් දක්වා වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ 41 දිනකගේ තොරතුරු වාර්තා වෙලා තියෙනවා කියලා. නමුත් සභානායකවරයාත් අජිත් පීපරරයා නියෝජ්‍ය ඇමතිවරයාත් පාර්ලිමේන්තුවේදී කිව්වේ මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමක් විතරයි කරන්නේ, කොමිසමේදී කවුරුත් වැරදිකාරයෝ වෙලා නැහැ. මේ එකතු කරන තොරතුරු පිට කිරීම වැරදි. ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන අයගේ වරප්‍රසාද කඩ වෙනවා. එහිඳ මේ පිළිබඳව සොයලා බලන්න කියන කාරණේ මතු කළා. මුලින්ම කියුනේ දයසිරි ජයසේකර ඇමතිවරයා, අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා, ඒත් එක්කම සුජීව සේනසිංහ ඇමතිවරයා, එක්ට අප්පුහාමි සහ හර්චන රාජකරුණා කියන මන්ත්‍රීවරු. මේ පස් දෙනා සම්බන්ධයෙන් තමයි තොරතුරු වාර්තා වුණේ. බැඳුම් කර කොමිසමට ඉදිරිපත් වෙච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන විශ්ලේෂණ වාර්තාවක් කරා තමයි මේ තොරතුරු එළිදක්වලා තිබුණේ. සන්නිවේදන සමාගම් වලින් වගේම අර්ජුන් ඇලෝසියස් මහත්මයාගේ දුරකථනයෙන් උපුටාගත්තු දත්ත උපයෝගී කරගෙන තමයි මේ වාර්තාව සකස් කරලා තිබුණේ. දයසිරි ජයසේකර ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍යයටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. ඔහුගෙන් දුරකථන ඇමතුම් දෙකයි ගිහිල්ලා තිබුණේ. ඔහු කිව්වේ අර්ජුන් ඇලෝසියස් මහත්මයාගේ පියාව ඉඳලා අපි හඳුනනවා, ඒ හේතුව මත ඔහු දුරකථන ඇමතුමක් ගත්තා. ආයමත් දයසිරි ඇමතිතුමා ඔහුට ඊට පෙරලා ඇමතුමක් ලබා දුන්නා. ඒ ඇමතුම් දෙක විතරයි. ඔහු කිව්වා මේ සම්බන්ධයෙන් තමන් වැරදිකාරයෙක් නෙමෙයි, ඒ හින්දා තමන් සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න කියලා, තමන්ට සහනයක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. කොමනක් මං කිව්වා ඔයා දැන් මේකට කරමුලින්ම අහුවෙලා ඉන්නේ, ඒ හින්දා මට මේකට මෙදිහත් වෙන්න බෑ කියලා කිව්වා. එච්චරයි එතනින් එහාට ගම දෙනුවක් සිද්ධ වුණේ. ඒ පිළිබඳව දෙයක් තියෙනවා නම් හඳපට හරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න, ඒකට උත්තර දෙන්න සූදානම්, මේ ස්ථාවර වෙනසක් නැහැ කියලා කිව්වා. අජිත් පෙරේරා ඇමතිවරයාත් ඒ සම්බන්ධයෙන් කතා කළා. ඔහු කිව්වේ ඔහු ඊට මුලින් පිළිතුරු ලබා දුන්නේ නැහැ. ඔහු ඒ පිළිබඳව ඉදිරියේදී තොරතුරු ප්‍රකාශ කිරීමක් කරනවා කිව්වා. ඊට අමතරව සුජීව සේනසිංහ ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කතා කළේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් එක්ක යම් ගැටීමක් ඇති වුණා. උද්වේගකර වචන හෝමාරුවක් ඔහු ඊට පිළිතුරු ලබා දුන්නේ නැහැ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීතිඥයෙක් වෙලා නීතිය දන්නවද කියන කාරණය සම්බන්ධයෙන් නීති පොතේ ප්‍රශ්න කීපයක් මතු කරමින් මේකට උත්තරයක් නොදී මගහැරියා. හර්ෂන් රාජකරුණ මන්ත්‍රීවරයා මේකට පස්සේ උත්තරයක් ලබා දෙනවා කියලා කිව්වා. එක්ට අප්පුහාමි මන්ත්‍රීවරයා කිව්වේ මෙහෙම දුරකථන ඇමතුම් ලබා දුන්නට ඊට උදව් වෙලා නැහැ කියලා. කොහොමනත් සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා සහ අර්ජුන් ඇලෝසියස් අතර දුරකථන සංවාද 62ක් සිද්ධ වෙලා තියෙනවා. හර්ෂන් රාජකරුණ මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝසියස් අතර දුරකථන සංවාද 23ක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම එක්ට අප්පුහාමි මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝසියස් මහත්මයා අතර දුරකථන සංවාද 23ක් සිද්ධ වෙලා තියෙනවා කියලා දැනට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. කොහොමනත් ඉතිරි 41 දෙනා පිළිබඳවත් පාර්ලිමේන්තුවට තොරතුරු කියන්න නැත්නම් වරප්‍රසාද කඩ වෙනවා කියලා පෙරේද දවසේ පාර්ලිමේන්තුවේදී මේ ගැන කතා වුණා දිලුක්ෂි.
එතකොට මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව යම් යම් මතවාද ගොඩනැගීමින් පැවතුන මේ බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව දැන් අපිට වාර්තා වෙනවා. අද දවසේදී අගමැතිවරයාව කැඳවලා තියෙනවා කියලා මේ බැඳුම් කර සිදුවීම සම්බන්ධව විමර්ශන මේ ජනාධිපති කොමිෂන් සභාවට. ඒ සම්බන්ධව මොනවද ඔබට වාර්තා වෙන තොරතුරු?
ඔව්, දැන් පසුගිය 16 වෙනිදා මේ සන්නිවේදන දත්ත උපයෝගී කරගෙන බැඳුම් කර පිළිබඳ සභාවල ජනාධිපති කොමිසම මේ දත්ත එළියට දාපු දවස් තමයි කිව්වේ මේ පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ ලබන සඳුදා පෙනෙන්න කියලා අග්‍රාමාත්‍යවරයාට සඳහන් කරනවා. කෙළේ 16 වෙනිදා ඊයේ බ්‍රහස්පතින්දා කිව්වේ ඒ සඳුදා දවස ආදනේ. ඉතින් ඔව්, අගමැතිතුමා කොමිසම හමුවේ පෙනෙන්නවා කියලා සාතික වෙලා තියෙනවා. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවස මහත්මයාත් පෙරේද දවසේ මේ පිළිබඳව අදහස් දක්වමින් කියලා තිබුණා. අගමැතිවරයා කොමිසම හමුවට යනවා, මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය නැවත තහවුරු කරනවා කියන කාරණේ කියනවා. වගේම ඔහු කියලා තිබුණා මේ සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ඉකුත් රජය සමයේ සිද්ධ වෙච්චි මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයේ විශේෂ පරීක්ෂණ සිදු කරන්න ඕන කියලා ඔහු කියලා තිබුණා. ඉතින් තහවුරු වුණේ අගමැතිතුමා ඔහු අද දවසේ බැඳුම් කර පිළිබඳ සභාවල ජනාධිපති කොමිසමට යනවා කියන කාරණේ.
හොඳයි, දැන් මේ සම්බන්ධවත් විවිධාකාරයෙන් මතවාද ගොඩනැගෙමින් පවතින අදහස් ප්‍රකාශ කිරීම අපිට දකින්නට ලැබෙනවා. ඇතැම් ඒවා ටිකක් ආවේගශීලී, ඇතැම් ඒවා හාස්‍යජනක ස්වරූපයකුත් ගන්නවා, නැත්ති නැහැ. අපි අදහස් කිහිපයක් එකතු කරගන්නවා මේ සම්බන්ධව යොමුණු. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක්තරා අවස්ථාවකදී අදහස් ප්‍රකාශ කිරීමක් කළා.
මෙන්න හොරු ටිකක් ඉන්නවා. මේ හොරු ටික මගේ අම්මා, මං හිතන්නේ අපි තරුණ කාලේ මල් කඩන කාලේවත් කෝල් 200ක් 300ක් දීලා නැහැ. රවි කරුණානායක කෝල් 300යි, නෝනා කෝල් 364යි. ප්‍රශ්න තියෙන්නේ දීලා තියෙන්නේ පාන්දර 2ට 3ට. මේජේ මං කියන්නේ. හැබැයි මේ හොරකම ලංකා දේශපාලන ඉතිහාසයේ මේ ලක්බිමෙ වෙච්ච දැවැන්තම හොරකම පමණක් නෙමෙයි. මතක තියාගන්න, පාරක් හදලා ඕකෙන් රුපියල් ලක්ෂයක් හොරගම් කරොත් ඒක පේන්න තියෙනවා. පාර නැවත හදතෑගේ. හැබැයි ආර්ථිකය නැවත හදන්න බැරි වෙන තැනකට මේ ආණ්ඩුව හොරකම් කරලා තියෙනවා.
දැන් ඔය කෝප් කමිටු සමාජිකයන් සහ මේ බැඳුම් කර සිදුවීමට සම්බන්ධ චෝදනාවට ලක් වූ අතර සිදුනාය කියන මේ දුරකථන පණිවිඩ හෝමාරු සහ මේ දුරකථන ඇමතුම් ලබා ගැනීම සිදු කරන්නට අවශ්‍ය නැහැ මේ සම්බන්ධව විමර්ශන කමිටු වල ඉන්නවා නම් කියලා මතක් කිරීමක් කළා දුන්න මධ්‍යම පළාත් මහමැති සරත් ඒකනායක මහතා.
විනිසුරුතුමෙක් වුණාම විත්තිකාරයත් එක්ක සංවාද පවත්වන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ හින්දා කොමිසම් සභාවලට යනවා නම්, විනිසය සභාවලට වාඩි වෙනවා නම්, විනිසය සභාවේ වාඩි වෙන කට්ටිය මහතුරු පරිසම් වෙන්නට ඕන. එහෙමනම් ඒ විශ්වාසය පළ දුනා නම් නැවත ගොඩ ගන්නට බෑ. දැන් අද බැඳුම් කර සිද්ධියත් ওই ප්‍රශ්නයක් තියලා තියෙනවා.
ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මේ සම්බන්ධව අදහස් දැක්වීමක් කළා තිබුණා. ඔහු සඳහන් කළා මේ ආකාරයෙන් මේ හේතු රහිතව උසාවි නියෝගයක් රහිතව දුරකථන ටැප් කිරීම, දුරකථන වලට සවන් දීම, දුරකථන සංවාද වලට සවන් දීම සිදු කළ තින් ඒක වෙනත් ආකාරයක විශාල විනාශයක් කරාගෙන යාමේ තත්වයක් ඇතිවන්නට ඉඩක් තියෙනවායි කියලා.
දැන් කරන්න තියෙන්නේ වහම මේක නීතිපති පාර්ලිමේන්තුවට යවලා ඒ අවශ්‍ය නීතිමය කටයුතු කරා. මේ මේකක් ගෙලිදර වුණා නම් අපි කියන මෙලාට අපි හිලේ දාගෙන ප්‍රශ්න කරා. මෙයාලට එහෙම මොකුත් නැහැ. ඕක් කොමිටියේ ඉඳගෙන ඒ විස්තර දුන්නා නම් දුරකථනයකින්. ඉතින් එහෙමනම් ඒ කට්ටිය පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති කරලා තියෙනවා. මේක කවදාකවත් සිදු වෙන විදියක් වහම කතා නොරියා යම් පියවරක් ගන්න ඕනේ. මේවට අහුන්කම් දෙනවා කියන්නේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැමීම. මේ කට්ටිය පටන් ගත්තොත් මේ වැඩේ කාටවත් පාලනය කරන්න බැරි වෙනවා.
ඔව්, මේ චෝදනා එල්ලවනු පිරිස අතරින් අර පස් දෙනා අතරින් විශාල චෝදනාවක් එල්ල වෙලා ඇඟිල්ල දිග වෙලා තියෙනවා අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයාට. අපි ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමත් බලමු. ඔහු පාර්ලිමේන්තුවේදී මේ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කළා.
පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනාත් අර්ජුන් ඇලෝෂියස් නැමැති අයත් අතර සිදු වුණු බව කියන දුරකථන ඇමතුම් පිළිබඳ පරීක්ෂණයක් කෙරුණා. ඒ පරීක්ෂණයේදී මන්ත්‍රීවරු 41 දෙනෙක් අර්ජුන් ඇලෝෂියස් සමග දුරකථනයෙන් කතා කරලා තියෙනවා. එයින් 5 දෙනෙකුට අදාළ තොරතුරු පමණක් මාධ්‍ය වෙත ලබලා දුන්නා. දැන් මේක වැරදි. මන්ත්‍රීවරුන් 41 දෙනා හා සම්බන්ධව සොයාගෙන ඇති කරුණු මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටම දෙන්න. එතකොට අපිට දැනගන්නට පුළුවන් මේ පාර්ලිමේන්තුවත් අර්ජුන් ඇලෝෂියස් නැමැති පුද්ගලයාත් අතර තියෙන සබඳතාවයේ ප්‍රමාණය කුමක්ද කියලා.
හැමදාම පාර්ලිමේන්තුවේදී ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරන ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා සාක්ෂි සහිතව දත්ත සහිතව මෙන්න මේ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කළා.
හුරුවල්නෝ කියාගෙන ආව අයියල ටික දැන් ඉන්නවා බැඳුම් කරෙන් කකුල කටේ දාගෙන නැට්ටේ ඉඳන් ගොම දුරගත නැමතුන් අලෝසියස් එක්ක පොතකුල් ලිව්වා අපේ සුජීව මන්ත්‍රීතුමා බැඳුම් කර ගනුදෙනුවේ. මන් දන්නේ ඇඳුම් දැන් ගතේ තියෙනවද කියලා. ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා බැඳුම් කර කොමිසම දාපු වේගෙන රොබරි පාලල ටිකකට නෙමෙයි බලේ අරගෙන දීලා තියෙන්නේ. අතේ මාට්ටු බඩුත් එක්ක මාට්ටු කියනන්නේ වට ග්‍රීන් ලයිට් දීපු අයට තමයි 258 315 165 SMS 1000 Viber 60 WhatsApp 30 මේ හෙන්න බඩු ටික ලැජ්ජයි. මේ තමයි කුරුඳුවත්ත රොබරි.
එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා දැරිලසින් කියා සිටියා මේ ආකාරයෙන් දුරකථන වලට අනවසරයෙන් සම්බන්ධීම වැරදි ක්‍රියාවක් කියලා.
මේ බැඳුම් කර සිද්ධියේ ජනාධිපති කොමිසම හරහා පැන නැගුණු කාරණාත් එක්ක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන ගරු කථානායකතුමා සමග සාකච්ඡා කරා. මේ වරප්‍රසාද යටතේ කිසියම් විටකවත් මන්ත්‍රීවරුන්ගේ දුරකථන ටැප් නොකළ යුතුයි කියන තැන අපි ඉන්නවා. දත්ත ලබා ගැනීම සිදු කළ හැක්කේ ත්‍රස්තවාදී කාර්යයන් හා අධිකරණයකින් නියමන කාර්යයන් වලදී ඒ අධිකරණ කටයුත්තට පමණයි.
දිගින් දිගටම කල් දැමෙමින් පැවතුණු පළාත් පාලන ඡන්දය පිළිබඳව වන උණුසුම් කතාබහ කිහිපයක් අපිට වාර්තා වෙනවා කිහිප ස්වරූපයකින්. එකක් තමයි මනෝජ් මේ පළාත් පාලන ඡන්දය පිළිබඳව වන නාම යෝජනා මේ මාසේ 27 වෙනිදා කැඳවන්නට නියමිතයි කියලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිදු කරපු ප්‍රකාශය. ඊට පස්සේ අපිට වාර්තා වෙනවා පාර්ලිමේන්තුවේදීත් මේ සම්බන්ධව උද්වේග කර අයුරින් අදහස් හුවමාරු වෙනවා. අපි දැක්ක මෙවරත් මේ මැතිවරණය කල් දමා ගැනීම උදෙසා රජයට සම්බන්ධ ඇතැම් මැති ඇමතිවරුන්ගේ යම් යම් නිලධාරීන් විසින් නඩු ගොනු කිරීමක් සිදු කරලා තියෙනවා කියලා මේට විරුද්ධව. ඉතින් මේ සම්බන්ධව වන තොරතුරු විවිධ ස්වරූපෙන් වාර්තා වෙන අතරතුරේදී මම දැනගන්නට කැමති විවිධ දේශපාලන පක්ෂ රජය මේ සම්බන්ධව දරන මතවාද සහ මේ වාර්තාවන තොරතුරු වල ඇත්ත නැත්ත මොනවද කියන කාරණාවපගෙන්.
ඔබ කිව්වා කිදුලක්ෂේ පහුගිය සිකුරාදා දවසේ 17 වෙනිදා මැතිවරණ කොමිසම රැස්ුණා. මේ කොමිසම රැස්ුණේ මාධ්‍ය සහ දේශපාලනය තුල මැතිවරණය කල් දාගන්න බලාපොරොත්තුෙන් මේ සීමා නිර්ණය සම්බන්ධයෙන් නඩු හයක් ගොනු කරලා තියෙනවා කියපු අවස්ථාවක. ඒ වගේම මේ පිළිබඳව සලකා බැලීම සිද්ධ කරන්න ලබන 22 වෙනිදා කටයුතු කරනවා කියපු අවස්ථාවක තමයි 17 වෙනිදා මැතිවරණ කොමිසම රැස් වෙලා තීරණය කරන්නේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා දැන්වීම නොවැම්බර් 27 වෙනිදා දානවා කියලා. ඒත් එක්කම ඒ සඳහා තේරීම් බහන් නිලධාරීවරුන්ට උපදෙස් ලබා දුන්නා කියලා මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා. ඉතින් දිනක් නියම කරලා නමුත් ඒ අතරේ තමයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද කොට්ටාස සීමා නිර්ණය කිරීම, ඒ වගේම සභිකයින් සංඛ්‍යාව ඇතුළත් කරපු ගැසට් නිවේදනය අවලංගු කරන්න කියලා තමයි ප්‍රාදේශීය බල ප්‍රදේශ 6ක ඡන්දදායක 6 දෙනෙක් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණේ. මේ අය කියලා තිබුණේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න අදාළ පත් කරපු මේ සීමා නිර්ණ කමිටුව ලබා දීපු වාර්තාවෙන් පස්සේ ෆයිස මුස්තෆා ඇමතිවරයා අලුත් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ නිසා මේ කමිටුවේ නිර්දේශ පවා ඉක්මවලා දෙවන කමිටුවේ නිර්දේශ අතුලක් කරලා තියෙනවා. ඒ හින්දා මේක වැරදි කියලා තමයි කිව්වේ. කොහොමනත් මේ හය දෙනා කවුද කියන එක ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේදී තොරතුරු ඉදිරිපත් කරා. විශේෂයෙන් තුන් දෙනෙක් ගැන අපි දැක්කා. අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වා මේක ඒකාබද්ධ විපක්ෂයේ කරේ කියලා. ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂයෙන් කිව්වා මේක කෙලින්ම ආණ්ඩුවට ඇඟිල්ල දික්කලා ආණ්ඩුව තමයි මේක කරේ කියලා. කොහොමනත් අන්තිමේදී පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් ලබාගෙන මාතර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන කාංචන විජේසේකර මන්ත්‍රීවරයා මේ පෙත්සම් කරුවන් පිළිබඳව යම් කරුණු වාර්තා කිරීමක් කරා. මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා පී.එච්. යොහාන් දනස්ක කියලා පෙත්සම් කරුවෙක් පෙත්සම ඉදිරිපත් කළා. ඒ කෙනා පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධනගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්. පසඳ යාපා අබේවර්ධන පළාත් සභා මන්ත්‍රීවරයා කියලා කියන්නේ ලක්ෂ්මණ යාපා අබේවර්ධන ඇමතිවරයාගේ පුතා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්සෝර කොට්ටාසේ මහින්ද කරුණාතිලක කියලා පෙත්සම් කරුවෙක් පෙත්සම ඉදිරිපත් කරලා තිබුණා. ඔහු දයාසිරි ජයසේකර ඇමතිතුමා සමග සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. ඉදිරි මැතිවරණය සඳහා තරග වදින්න නියමිත කෙනෙක් කියලා ඔහුගේ නම හෙළිදරව් කළා. ඊට පස්සේ බණ්ඩාරවෙල කොට්ටාසේ නිලන්ත කනිෂ්ක ආරියරත්න කියලා පුද්ගලයෙක් පිළිබඳව කරුණු වාර්තා වුණා. ඔහු නාලන්ද ඉල්ලාවල ඝාතන නඩුවේ සාක්ෂිකරුවෙක් වෙච්චි චිත්‍රානන්ද කියන පුද්ගලයාගේ බිරිඳගේ සහෝදරයා. ඒ වගේම ඩිලාන් පෙරේරා ඇමතිවරයාත් එක්කත් යම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා කරුණු අනාවරණ කරා. මේකෙන් දෙතුන් පැත්තට එල්ල වෙච්චි චෝදනාව ඉලක්කගත වුණා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. එහෙමනම් ඔවුන් තමයි මේ ඡන්දෙ කල් දාගන්න වැඩ කරන්නේ කියලා. ඒ විතරකුත් නෙමෙයි දිලුක්ෂි, ඒ අතරේ තවත් නඩුවක් ගොනු වෙන හැඩක් පේන්න තියෙනවා. ඒ තමයි ජාතික හිමිකම් සංවිධානය. ඔවුන් අඹගමුව, නෝට් සහ මස්කෙලිය කියන ප්‍රාදේශීය බල ප්‍රදේශ තුන වෙන් කිරීමට විරෝධය පළ කරලා ඉදිරියේදී අධිකරණයට යන සූදානම් කියලා විශේෂයෙන් බෙංගමුවේ නාලක හාමුදුරුවෝ මේ පිළිබඳව නිවේදනයක් දක්වලා කිව්වා. ඉතින් මේ තාමත් ගැටලු ප්‍රශ්න නිරාකරණය නොවීමත් එක්ක දින දුන්නට ජනවාරි මාසේ ඡන්දෙ තියන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්ක මැතිවරණ නිරීක්ෂණ සංවිධානත් මේ ගුණ කරපු පෙත්සම් වලට අදාළ නඩුවේදී පාර්ශ්ව කරුවෙක් විදිහට පෙනී ඉන්නවා කියලා කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ, පොදු ජන පෙරමුණත් එක්ක තමයි පෙපරල් සංවිධානයේ පෙත්සම් වලට විරුද්ධත්වය පළ කරලා තියෙන්නේ මේ වෙනකොට.
ඔව්, මේ මාසේ 27 වෙනිදා නාම යෝජනා කැඳවන්නට ප්‍රකාශයක් නිකුත් කළා කියලා ඔබ කියවනේ මනෝජ්. එතකොට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාය සම්බන්ධයෙන් පළ කරපු අදහස් වලින් කෙටි කොටසක් මේ අවස්ථාවේදී අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා.
අද දින අපි තීරණය කරා තේරීම් බාර නිලධාරීන්ට නාම යෝජනා කැඳවීමේ දැන්වීම නොවැම්බර් 27 වෙනි දින නිකුත් කිරීමට උපදෙස් දීමට. එදින සිට දින 14ක් ඉක්ුත් වන දිනේදී නාම යෝජනා කාල සීමා ආරම්භ වෙනවා ඇති. එදින සිට දින 17ක් ගියට පස්සේ වෙන දිනේ මධ්‍යන 12ට නාම යෝජනා කාල සීමා අවසන් වෙනවා ඇති. තේරීම් බාර නිලධාරීන් කවුරුන්ද යන ගැසට් නිවේදනය අද දිනෙන් යුතුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනවා.
දැන් මැතිවරණ උණුසුම ඔයාකාරයෙන් වඩාත් උණුසුම වෙමින් පවතින කාලවකවානුවක අපිට අහන්නට ලැබෙනවා තවත් අතුරු කතාන්තර කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී පෙනී සිටීමට බොහෝදුරට ඉඩ කඩ තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එහෙමත් නැත්නම් පොහොට්ටු පක්ෂය කියලා මේ හැමෝම සාමාන්‍ය කතාබහට කියන පක්ෂය, මේ පක්ෂ දෙක එකට එකතු වෙලා තරඟ කරනවාද කියන කාරණාව සම්බන්ධයෙන් විශාල උණුසුමක් මතුවෙමින් තියෙන කාලවකවානුවක්. අපි දැක්කා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ යම් කිසි වූ මැදිහත් වීමකුත් මේ සඳහා ලැබෙනවා. මේ සම්බන්ධව තියෙන අලුත්ම තත්ත්වය පිළිබඳවත් මීළඟට ඔබෙන් දැනගන්න කැමැති මනෝජ්.
ඔව්, පසුගිය 14 වෙනිදා පාර්ලිමේන්තුවේ කාමර අංක 7 තමයි ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාව පැවැත්වුණේ. මේ සාකච්ඡාව පැවැත්වෙන අතරතුර සුසිල් ප්‍රේමජයන්ත විද්‍යා හා තාක්ෂණ ඇමතිතුමාව, ප්‍රියංකර ජයරත්න ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීතුමා කැඳවාගෙන ගිහිල්ලා තිනෝ. මෙහිදී මේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. එහිදී කරුණු තුනක් ගැන සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා අවධානය යොමු කරලා තිනෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙලා තරඟ කරන්න යම් සාකච්ඡාවක් තියෙනවා කියන එකත්. මේ සඳහා රාජ්‍යමති ඩිලාන් පෙරේරා, නියෝජ්‍යමති ලසන්ත අලගේවන්න, ඒ වගේම නිමල් සිරිපාල සිල්වා කියන ඇමතිවරුන් යම් කාර්යභාරයක නිරත වෙනවා කියන අදහස් දැක්වීම සිද්ධ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ සඳහා කාරණා තුනක් සාකච්ඡා කරනවා. ප්‍රධාන කාරණේ තමයි කණ්ඩායම් දෙකම එකට එකතු වෙලා තරඟ වැදීම. ඒ අතරේ පුළුල් සන්ධානයක් ඇති වෙනවා නම් ඒ සන්ධානයේ සභාපති හා ලේකම්දුර දෙකම ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන්න කටයුතු කිරීම. ඒ වගේම දෙපාර්ශ්වයේම තෝරාගත්තු පළාත් පාලන ආයතන 50කදී තමන්ගේ නියෝජිතයින් පත් කරගන්න එකට එක්ව කටයුතු කරන්න. මේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා කියලා කියලා තියෙනවා. කොහොමනත් ඒකපද විපක්ෂේ නියෝජනය කරන සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කියලා තින්නේ එවැනි සම්දානයක් ඇති කරගන්නවා නම් තමන් නියෝජනය කරන පුත්තරම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපයත් ඔහු මේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නවා කියලා. පවිත්‍රා වන්නිආරච්චි මහත්මයාත් මෙහිදී අදහසක් වල තිබුණා. ඒ දින කේක් එකක් එහෙම කපලා එතුමගේ උපන්දිනෙත් සමරලා තිබුණා. ඒකබද්ද විපක්ෂේ කණ්ඩායම මේ රැස්වීම අතරතුර එහිදී ඇය සඳහන් කරලා තිබුණේ ඒකබද්ද විපක්ෂයට සැලකිය යුතු වාසි අත් වෙනවා නම් විතරක් මේ එකතු වීම සිද්ධ කරන්න ඕන, නැත්නම් ඒක හරියන්නේ නැහැ කියලා. පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීතුමිය අදහසක් වෙමින් ඉන්න අවස්ථාවේ චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමත් මේ ස්ථානයට පැමිණිලා එහිදී ඔහු අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. එක්ව තරඟ කරනවා නම් තනතුරු පවා අතහැරලා තමන් ඒකබද්ද විපක්ෂයට සහාය දක්වන්නේ මොකටද කියන ප්‍රශ්නය ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමනත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන වීරකුමාර් දිසානායක මන්ත්‍රීවරයාත් අදහසක් වෙමින් කියලා තියෙන්නේ දෙපාර්ශ්ව එකතු වෙලා කටයුතු කරනවා නම් වඩා වැදගත් කියලා. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ සාකච්ඡාව ගිහිල්ලා තියෙන්නේ. කොහොමනත්
අපි මනෝජ් දැන් උතනදී මේ වඩාත් උණුසුම්ම කාරණාව බවට පත් වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය මොකක්ද කියලා. ඔහු මොකක්ද මේ සම්බන්ධයෙන් දරන මතය?
ඔව්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එක් අවස්ථාවකදී පෙරේද දිනයේ කියලා තිබුණා ඔවුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තමයි පළාත් පාලන මැතිවරණයට සහභාගී වෙන්නේ කියලා. ඒ වගේම මහනුවරදී ඒ දිනම පෙරේද දවසේම කරපු ප්‍රශ්න කිරීමකදී මාධ්‍ය වේදීන්ට කියලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා පළාත් පාලන මැතිවරණ තරග කිරීම සම්බන්ධයෙන් තාම අවසන් තීරණයක් අරගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්වත් මෙච්චර කල් කරලා නැහැ කියලා. කොහොමනත් පසුගිය සතියේ අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණයේ සදහවන ප්‍රචාර රැස්වීම මාලාව ආරම්භ කළා අනුරාධපුරයේදී. ඒ වේදිකාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගොඩ වුණා. එහිදී අදහස් දැක්වීමේදී පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් එහෙම නැත්නම් පෝට්ටුව සම්බන්ධයෙන් තමයි එතුමගේ කැමැත්ත සහ අදහස තිබිලා තිබුණේ.
අපි මීළඟට අවධානයට ලක් කරමු අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වීම හා සම්බන්ධව වන තොරතුරු. ඒ සම්බන්ධව විරුද්ධව ප්‍රකාශ ඡන්දය ප්‍රකාශ කරපු අය, පක්ෂව ඡන්දය දුන්න අය සහ අයවැය සම්බන්ධව විවිධ පක්ෂ වෙතින් නැගුණු යම් ප්‍රතිචාර පිළිබඳව අපි අවධානයට ලක් කරද්දී මොනවද විශේෂතා විදිහට ඔබට කියන්න තියෙන්නේ මනෝජ්?
ඔව්, පසුගිය බ්‍රහස්පතින්ද අයවැය දෙවන වර කියවීම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 93කින් සම්මත වුණා. පක්ෂව ඡන්ද 151ක් ලැබුණා. ආණ්ඩුව සමග දෙමළ ජාතික සන්ධානයේ එක්ව ඡන්දය ප්‍රකාශ කළා. විපක්ෂව ඡන්ද 58ක් හම්බ වුණා. ඒකබද්ධ විපක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂව ඡන්දය පාවිච්චි කළා. කොහොමනත් මෙවර අයවැය සම්බන්ධයෙන් විවිධ අදහස් වෙනවා. අර මම කිව්වා වගේ සංශෝධන සහිතව සම්මත වුණේ. ඒ අතර හයිබ්‍රිඩ් වාහන මිලදී ගන්න වටිනාකමින් 50%ක් තිබුණු ලීසින් පහසුකම 70% දක්වා වැඩි කරන්න තීරණය කරලා තිබුණා. කලින් 50%යි ලීසින් පහසුකම ලබා ගන්න පුළුවන්කම තිබුණේ, ඒකයි 70% දක්වා වැඩි වුණේ. ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් කලින් බ්‍රෑන්ඩ් නිව් වාහන අලුත්ම වාහන සඳහා තමයි මිලියනයක පමණ 110ක පමණ බදු අඩු වීමක් තිබුණේ. නමුත් ඒක අවුරුද්දක් ඇතුළත ලියාපදිංචි කරපු ඉලෙක්ට්‍රික් වාහන ආදායනයේදී ඒ සහනය ලබා දෙන්න අයවැය සංශෝධන වලට ඉදිරිපත් වෙලා තිබුණා. ඒත් එක්කම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ට්විටර් පණිවිඩයක් තබමින් මේ අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරලා තිබුණා. ඒකෙදී ඔහු කිව්වේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 5000ක් දක්වා වැඩි කරන්න මේවට අයවැය නැසුමෙන්තු කරලා තියෙනවා. එහෙම කරන්න නම් 2017 දී ඇමරිකන් ඩොලර් බිලියන 84.9ක් වෙච්චි දළ ජාතික නිෂ්පාදක ඇමරිකන් ඩොලර් බිලියන 106.5ක් දක්වා වැඩි වෙන්න ඕන. එහෙම වුණොත් රටේ ආර්ථිකය 25%කින් වර්ධනය වෙන්න ඕන. දැනට තිබෙන්නේ 104.5ක ආර්ථික වර්ධන වේගයක්. එහෙමනම් මේක ප්‍රායෝගික නෑ කියන තත්වය ඔහු කියලා තිබුණා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණක් කියලා තිබුණා. මෙවර ආණ්ඩුව අයවැය දෙකක් තියාගෙන ඉන්නවා. එකක් තමයි මේ ඉදිරිපත් කළේ, දෙවැනි එක රාජ්‍ය සම්පත් විකිණීම සහ ඒ අදාළ කාරණා සිද්ධ කරන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒව මේවර අයවැයට ඉදිරිපත් කරලා නැහැ. ඒ කියන්නේ වෙන එකක් තමයි ක්‍රියාත්මක කරන්න ඉන්නේ. එකක් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. මෙවැනි වාද විවාද රාශියක් තිබුණා. සංශෝධනත් කිහිපයක් තිබුණා. ඒ අනුව සංශෝධන සහිතවයි වැඩි ඡන්ද 93කින් පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීම සම්මත වුණේ දිනොක්ෂි.
මුළු රට රටම ඉතාම අවදානම් තත්වයකට පත්කරා ආරක්ෂිත සංචිතයක් තිබුණේම නැහැ. ඒක පරිපාලනයකට කිසි විදියකින් සමාව දෙන්න පුළුවන් තත්වයක් නෙමෙයි. මොකද ඒගොල්ලගේ ප්‍රධාන කාර්යය ඒකයි. බොහෝ රාජ්‍ය ආයතන කරන දේ තමයි හිගයක් ඇති වුණාම වැඩි මිලට කෙටි කාලීනව ස්පොට් පර්චේසස් වලට යන්නේ. ඒ ක්‍රමයේ දූෂණයට මුල හදිසි තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන් ඇති කලන්නත් පුළුවන්. ඔන්න අපේ රාජ්‍ය ආයතන කරන වැඩ. අතිරික්ත දාස් ගණන් සේවකයෝ බදවාගෙන හැම එක්කෙනාටම පඩි ගෙවාගෙන. එහෙමත් කරලා මේ ස්පොට් බයින් වලට යනවනම් මේකේ මොකෝයි හරි ලෙඩක් තියෙනවා.
පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ තිබුණු තෙල් අර්බුදය ඔබට මතක ඇති. මේ අර්බුදයට හේතුපාදක වුණු කරුණු මොනවද? මේ ගැන හොයන්න කමිටුවකුත් පත් කළා. කමිටු වාර්තාව දැන් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් වෙලා තියෙන්නේ. මොනවද මේයින් හොයාගත්ත කරුණු මනෝජ්?
මේ සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරා තෙල් අර්බුදය සම්බන්ධයෙන් හොයන්න. එහි වාර්තාව ජනාධිපතිවරයාට බාර දුන්නා. මේ සම්බන්ධයෙන් කරුණු කාරණා නිසා කැබිනට් රැස්වීමත් යම් උණුසුම් තත්ත්වයක් ගත්තා. ඒ කොහොම වුණත් මේ සම්බන්ධ කාරණා පිළිබඳ මාධ්‍ය දැනුවත් කරන්න සරත් අමුණුගම ඇමතිවරයා, ඔහු විශේෂ කැබිනට් අනුකමිටුව නියෝජනය කරපු සාමාජිකයෙක්, ඔහු මාධ්‍ය හමුවක් කියලා මාධ්‍යයට කරුණු දැක්වීමක් කළා. ඔහු එයිද කිව්වේ IOC සමාගම ගෙන්නපු තෙල් මෙට්‍රික් ටොන් 20,000 කණිත තෙල් සංස්ථාවට පිළිගන්න බැරි නිසා තමයි ඒක ප්‍රතික්ෂේප වුණේ. අපිට මෙට්‍රික් ටොන් 90,000ක් ගබඩා කරන්න පුළුවන්. නමුත් මේ 20 නැති වුණත් තවත් 70,000ක් මෙට්‍රික් ටොන් අපිට ගබඩා කරලා තියන්න හැකියාව තියෙනවා. රට අවදානම් තත්වයකට පත් කරා මේ ආරක්ෂිත සංචිත තැන්පත් කර නොගැනීමෙන් ඒක පරිපාලනයට කිසි විටකත් සමාව දෙන්න පුළුවන් කාරණයක් තමයි. ඒ අයගේ ප්‍රධාන කාර්යයක් තමයි මේ තෙල් සංචිත පවත්වාගෙන යාම. කොහොමුණත් ගබඩා කරන ටැංකි මෙට්‍රික් ටොන් 56,000ක් හිස්වලා තිබුණා. ඒක ගබඩා කරගත්තේ නැත්තේ ඇයිද කියන කාරණය, සංචිත පවත්වාගත්තේ නැත්තේ ඇයිද කියන කාරණය ප්‍රශ්න කළා. ඒ වගේම ඔහු කිව්වේ රාජ්‍ය ආයතන සාමාන්‍යයෙන් නිතර පාවිච්චි කරන ක්‍රමවේදයක් තමයි නියමානුකූලව මේවා පවත්වාගෙන යන්නේ නැතුව හිඟයක් ඇති වුණාට පස්සේ වැඩි මිලට කෙටි කාලීනව ටෙන්ඩර් වලින් තෙල් මිල දී ගැනීම, ඒ අනුව සාමාන්‍යයෙන් තෙල් බැරලයක් $2.60 වගේ වෙන එකක් 3.10 වගේ ගානකට මිලට ගන්නවා. ඒක දූෂණයට මගක්. ඒ නිසා ඒවා අපි අවහිර කරන්න ඕනේ. ඒ වගේම ගබඩා ධාරිතාව ඉක්මනින් වැඩි කරන්න ඕනේ. ත්‍රිකුණාමලයේ දැනට ගබඩා කරන්න පුළුවන් ටැංකි කැලේට ගිහිල්ලා තියෙනවා. ඒවායේ වටිනාකම අවබෝධ කරගෙන ප්‍රයෝජනයට ගත්තු නැති එක සැහැණ අපරාධයක් කියලා එතුම සඳහන් කළා. මේ කැබිනට් අනුකමිටුව ජනාධිපතිවරයාට ලබා දුන්නු වාර්තාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මාධ්‍යට අදහසක් කොමෙන්ට් කරපු ප්‍රකාශ දිල්රුක්ෂි.
මනෝජ, අපි ස්තුතිවන්ත වෙනවා මේ සතියේදීත් අපිත් සමග සම්බන්ධ වෙලා අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික සමාජීය වාතාවරණය සම්බන්ධව කරුණු ගොනු කිරීමට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එමනම් අපි ලබන සතියේ සඳුදා හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් බොහොම ස්තුතියි දිල්රුක්ෂි.